ながさぶかり。ナモタッセバゲベトアラハトサンマサンブッダッセ。ナモタッセバゲベトアラハトサンマサンブッダッセ。ナモタッセバゲベトアラハトサンマサンブッダッセ。Sotavadhani panna sutamaye jnanam Sutnana sangare panna silamaye jnanam Samvaritna samadhani panna samadhibhavanamaye jnananti Apakalyana Mitra රාජකීය පඬිත ශාස්ත්‍රපති මිසලරණ සේනාසනාධිපති පූජනීය ප්‍රමුඛන ධම්මවංශ ස්වාමීන් වහන්සේ ඇතුළු ඒ වගේම අප කල්යාණ මිත්‍ර කඨාන ගංගාරාම භාවනා මධ්‍යස්ථානාධිපති පූජනීය කොස්වඩ සමතසේන ස්වාමීන් වහන්සේ වරක් ප්‍රමුඛ මහා සංඝරත්නයේ අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, හැම දිනම දැන් සූදානම් වෙලා ඉන්නේ මහානීය පුණ්‍ය කර්මයක් අවසානයේදී පුණ්‍යානුමෝදනාවක් සිත් පහන් කර ගැනීමකට කෙටි අනුශාසනාවක් ශ්‍රවණය කිරීමට. දැන් මොහොතකට කලින් අපේ කොස්කොඩ ස්වාමීන් වහන්සේගේ අනුශාසනාව කෙළවර පින්වත් හැම දෙනාම මේ ධර්ම මණ්ඩපය මහා සංඝ රත්නයටත් චතුප්‍රත්‍ය සිව්පස්සය පූජා කරන දායකයන්ගේ පහසු විහරණය පිණිස පූජා කරන්නට යෙදුණා. බලාපොරොත්තුව තමයි මේ ධර්ම මණ්ඩපයෙහි මහා සංඝ රත්නයත් දායක කාරකාදීනොත් උතුම් ශ්‍රී සද්ධර්මයේ ශ්‍රවණය කරත්වා කියන අධ්‍යාසය. ඒ සද්ධර්මයේ ශ්‍රවණය කරලා ඒ මත පිහිටලා සංවරය ඇති කරගෙන, කායික වාචික සංවරය ඇති කරගෙන, චිත්ත සංවරය ඇති කරගෙන, චිත්ත දමනය ඇති කරගෙන, කෙලවර විපස්සනා ඥාන කෙලවර නිවනින් සැනසෙත්වා කියන අධ්‍යාසය. විශේෂයෙන් සිහිපත් කරන්නට ඕනේ මේ ධර්ම මණ්ඩපයේහි තාම අලංකාර බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් වැඩ සිටිනවා. ධර්ම මණ්ඩපයේක පින්වත්නි බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් වැඩ සිටීමේහි ප්‍රධාන අදහස තමයි මෙතන දේශනා වන්නේ වෙන කාගේවත් ධර්මයක් නෙවෙයි. මෙතන දේශනා කරන්නේ තථාගතයන් වහන්සේ විසින් අවබෝධ කරපු ධර්මය. ඒ නිසා බණ අහනකොට නිතරම දායකයන්ට ශ්‍රාවකයන්ට සංකේතවත් වෙනවා, ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ සිටියා නම් දේශනා කරනු ලබන ධර්මය තමයි දැන් මෙතන කියවෙන්නේ, දේශනා වන්නේ. ලොකු ශ්‍රද්ධාවක් ඇති වෙනවා අපි අහන්නේ සම්මා සම්බුදුරේ අවබෝධ කළා වූ ධර්මය කියන එක. ඒ වගේම ශ්‍රද්ධාවේ ගුණධර්මත් ඇති වෙනවා බුදු පිළිමේ දකින්නකොට. විශේෂයෙන්ම බුදුරජාණන් වහන්සේ මෙතන නියෝජනය වෙනවා මේ කියවෙන බණ, මේ කියවෙන ධර්මය වෙන කවුරුත් අවබෝධ කළ එකක්වත්, දේශකයා අවබෝධ කළා වූ ධර්මයක්වත් නෙවෙයි. මේක තථාගතයන් වහන්සේ අවබෝධ කරගෙන ලෝකයාට දේශනා කරන ලදුව, ශ්‍රාවක පරපුර විසින් අඛණ්ඩව රක්ෂා කරගෙන පැමිණිලා තමනුත් යම් යම් පමණින් අවබෝධ කරගෙන දේශනා කරන්නා වූ ධර්මයක් කියන සංකේතය ලැබෙනවා. ඒක මුලින්ම අපි හිත තබා ගන්නට ඕනම ධර්ම මණ්ඩපයක, ඕනම ධර්ම ශාලාවක බුදු පිළිමේ ළඟ ඉඳගෙන බණ කියනකොට ඒ සංකේතවත් වෙනවා මේ තථාගතයන් වහන්සේගේ ධර්මය කියන්නේ. මුද දේශකයාට තේනවා තථාගතයන් වහන්සේගේ ධර්මය හිතලු ලෙස කියන්නේ නැතිව නිවැරදි ලෙස ප්‍රකාශ කරන්නට. ශ්‍රාවකයන්ට යුතුකම තියෙනවා අට්ටිකත්වා මානසිකරිත්වා. හරියට ඇට ඇට මිදුලුවට කාවෙ දෙන්න ලෙසට හිතට අරගනිමින් මේ සම්මා සම්බුදුවරේ කාවෝද කළා වූ ධර්මයේ කියන එක සිහිගන්නමින් බොහෝ සාවධානවේ ධර්මයේ ශ්‍රවණය කරන්න. බැලුවෙලා හරි ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා නම් කොහොමද? ශ්‍රාවක දේශකයාට ඇති වෙන පුදුමාකාර ගරුත්වයක්. මම මේ දේශනා කරන්නේ ශාස්ත්‍රඥ වහන්සේගේ ධර්මය. මගේ ධර්මයක් නෙවෙයි. ශ්‍රාවකයන්ට ඇති වෙනවා මේ කියවෙන බණ ශාස්ත්‍රඥ වහන්සේ අනුමත කරපු බණ. වැරදියට කියනවා නම් හරි ලස්සනවනේ. එතකොට මේ ඇති වෙන ගෞරවය 100%ක් ඒ විදිහටම ගන්න බෑ. මොකද ජීවමානව හිටියොත්නේ දැන් මෙතන බණ වැරද්දුවා කියලා පිළිම වහන්සේ නිවැරදි කරන්න යන්නේ නෑනේ. නමුත් සංකේතාත්මකව එතන ඇති වෙනවා ශාස්ත්‍ර වූ ගෞරවය. ධර්මයේ ශ්‍රවණය කරනකොට ශාස්ත්‍ර වූ ගෞරවයේ තිබුණොත් තමයි ඒ ධර්මයෙන් හරියට පිළිපදින්න ප්‍රතිඵල ගන්නට පුළුවන්. මේ නිසා මතක තියාගන්න මේ ධර්ම මණ්ඩපය පිළිම වහන්සේ නැතුවත් පූජා කරන්න තිබුණා. පිළිම වහන්සේ නමක් එක්ක පූජා කරනකොට එයින් ලොකු කතාවක් විතර කියනවා. ඒක නිතර සිහි කරන්න. ඕනම ධර්මශාලාවක ඕනම පන්සලක බණ අහනකොට පිළිම වහන්සේ නමක් වැඩ සිටිනවා නම් අපි හිතට ගන්නට ඕනේ මේ උත්තම පුරුෂය අවබෝධ කළා වූ ධර්මයයි අපි ශ්‍රවණය කරන්නේ කියන එක විතර ගන්නට. මාතෘකා වශයෙන් තබපු පාඩ තුන සමහර අය අහලා ඇති. ඒක අහුවෙන්නේ විතර හමුවෙන්නේ මොකේද? තේසත්ත්‍යඥානවල පටිසම්භිදා මාර්ග ප්‍රකරණේහි සාරිපුත්‍ර මහ ඉස්තවිරයන් වහන්සේ තථාගතයන් වහන්සේ සන්තක වූ ඥාන 73 තේසත්ත්‍යවක් විවරණය කරනකොට මුලින්ම ප්‍රකාශ කරන්නට යෙදුණු දේශනා කරන්නට යෙදුණු ඥාන තුන තමයි මම මාතෘකා වශයෙන් තබුවේ. මේ ඥාන තුනෙන් පළවෙනි ඥානය තමයි මේ සියලුම ඥානයන්ට පදනම. සියලුම ඥානයන්ගේ භූමිය, සියලුම ඥානයන්ගේ මූලය. මොකද මේ ඥානය සෝතාවධානී පඤ්ඤා සුතමේ ඥානං ආලෙතිනි. සෝතාවධානී, සෝත අවධානී පඤ්ඤා සුතමේ ඥානං. අවධාන කියන එකේ තේරුම අපි සිංහලෙන් කියන එක නෙවෙයි මෙතන අදහස් කරලා තියෙන්නේ. සෝතේන අවධාරිතං සෝතාවධානං. අවධාරිත කියලා කියන්නේ ඉගෙනගත්ත, තේරුම් ගත්ත, වටහාගත්ත, සිතට ගත්ත කියන අර්ථය අවධාරිත. අවධානය දෙනවා කියන එක එහෙමනේ. සිතට ගන්නවා අවධානයෙන් අහන් ඉන්න කියලා කියන්නේ අපි. අවධානයෙන් අහන් ඉන්නකොට දේවල් හිතට යනවා. අවධානයෙන් පොතක් කියවනකොට දේවල් හිතට යනවා. එසේ හොඳට සිතට ගත්ත දෙයට කියන අවධාරිත නැත්නම් අවධාන. මොනවද හිතට ගත්ත දේවල්? ඇහෙනකොට හිතට මතක තියාගත්ත කාවද්ද ගත්ත දේවල්. කවරක් තුලින්ද, කවරක් හරහාද, කවරක් හේතු කරගෙනද, කවරක් කරනකොටගෙනද? සෝතං, සෝතේන අවධානං, සෝත අවධානං. කන, මාංශ ශ්‍රෝත්‍රේ ශ්‍රෝතේ. ඒ කියන්නේ ශ්‍රවණය කරලා හිතට ගත්ත දේ කියන එක. ශ්‍රවණය කන තුලින් බණ අහලා හිතට ගත්ත දේ. මොකක් වෙන්නට උනන්ද අදහස් කරන්නේ? ධර්මය. ගුරුවරයෙක්ගෙන් ඉගෙන ගන්නකොට අපි ශ්‍රවණය කරන එක ගන්නෙ නේ ඇස් දෙකින් බලන් ඉන්නවා. නමුත් වැදගත් වෙන්නේ කනෙන් අහන එකනේ. අංග විකාර මොනවා කරත්, මොන දේ කරත් ඒකනේ වැදගත් වෙන්නේ. මොකද්ද කනට ඇහුනේ? මොකද්ද ප්‍රකාශ වුනේ? එසේ කනින් අසා හිතේ දරාගත්තා වූ ධර්මය නැත්තම් ඒ අර්ථ කෙරෙහි අර්ථ වල පවතින ඥාණයට කියනවා සෝතාවධානී පඤ්ඤා. අද කාලේ නම් මේක පොඩ්ඩක් වෙනස් වෙනවා. සමහර ධර්ම කරුණු ඉගෙන ගන්නෙ ඇහෙන් බලනනේ. කොහොමද? පොත් කියවනකොටනේ. පොත් කියවනකොට අපි ඇහෙන් බලන. ඒ කාලේ පොත්පත් තිබුණේ නෑනේ. බුදුරජාණන් වහන්සේ ජීවමාන කාලයේහි ලියකියවිලි තිබුණා. ග්‍රන්ථකරණයේ තිබුණා. ලියන එක තිබුණා. නමුත් ඒක ඊතරම් ප්‍රචලිත නෑ. ඒ කාලේදී මිනිස්සු වැඩිපුරම දේවල් ඉගෙන ගත්තේ ශ්‍රවණය කරලා. ශ්‍රවණය තුලින් බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි ලිවීම ආරම්භ වෙන කාලයක් ගිහිල්ලා. ඒකටදී එක සාධකයක් තමයි විනය ශික්ෂාපද දහස් ගණන ඇතුලේ ලිවීමට විනයක් පනවලා නැහැ. චිත්‍ර ඇඳීමට තියෙනවා. චිත්‍ර අඳින්න තහනම් නිතේ කියන්නේ. අඳින්න පුළුවන් චිත්‍ර තියෙනවා, අඳින්න බැරි චිත්‍ර තියෙනවා. ලිවීම ධර්මයේ ලිවීම කියන එකට කිසිදු ශික්ෂාපදයක් පනවලා නැහැ. ඒකෙන් සාමාන්‍ය උගතුන් අදහස් කරනවා බුදුරජාණන් වහන්සේගේ කාලයේ ධර්මයේ ඉගෙනගෙන තියෙන්නෙම ශ්‍රවණය තුළින්. ඒ නිසා මේ මූලික දැනුම ප්‍රතිපත්ති පූර්ණයට අවශ්‍ය වෙන මූලික දැනුම අරන් තියෙන්නේ කනහර ශ්‍රවණය තුළින්. ඒ නිසා ඒ දැනුමට කියන සෝතාවධානේ පඤ්ඤා, කනින් අසා තේරුම් ගත්ත දේවල් පිළිබඳව තියෙන ඥාන, ඒකටම කියන තව නමක් තමයි සුතමයේ ඥානං. නැත්නම් සුතමයේ ඥානය, සුතමයේ ඥානය, සුතමයේ ඥානං කියන අර්ථ ගන්න ඕනේ සුතමයන් ඥානං කියලා. ඒකෙන් කියවෙන්නේ පින්වතුනි අසා තේරුම් ගත්ත දේවල් පිළිබඳව තියෙන නුවණ කියන එක. සුතමයි සෝතාවධානේ පඤ්ඤා සුතමේ, දෙක සමානයි යා පද දෙක. සෝතාවධානේ ප්‍රඥාව තමයි සුතමේ ඥානය. මෙතන වැදගත් වෙන්නේ මොකක්ද? මේ සුතමේ ඥානය මොකද? සුතමේ ඥානය එකම දීර්ඝයි මේක පටිසම්භිදා වර්ගයේ. සුතමේ ඥානය ගත්තම දැනගත යුතු දේවල් පිළිබඳව අවබෝධ කර ගැනීම. මොනවද? ස්කන්ධ පහ, ආයතන 12, ධාතු 18, චතුරාර්ය සත්‍ය, පටිච්ච සමුප්පාදය, ඉන්ද්‍රිය ධර්මයන්ගේ කෘත්‍යය, බල ධර්මයන්ගේ කෘත්‍යය, මේ ආදී ලෙස නිර්වාණ ධාතුවේ ශාන්ත බව, මේ සියල්ලම ඉගෙන ගන්නට ඕනේ. ඒ වගේම ධර්ම මාර්ගය, විපස්සනා ප්‍රතිපදාව, සමත ප්‍රතිපදාව, මේ සියල්ල ඉගෙන ගත යුතුයි. ඉගෙන ගත්ත කෙනාට තමයි ඒක පිළිපදින්න පුළුවන්. මේ සෝතාවධානේ ප්‍රඥාව නැත්තම් කණින් අසා ඉගෙනගත්ත දෙය පිළිබඳ ඥානයෙන් ඊට පස්සේ එන්නේ මොකද්ද? සුත්වාන සංවරේ පඤ්ඤා සීලමය ඥාන. ඒ ඉගෙනගත්ත දෙය අනුව පිළිපදින්නේ. ධර්මයේ ඉගෙනගෙන එය මත පිහිටලා සංවරේ පඤ්ඤා, කය වචනය දෙක සංවර කර ගැනීමෙහි යෙදුණු ප්‍රඥාව. ඒ කියන්නේ සීල පූර්ණය. ධර්මයේ ඉගෙන ගන්නකොට තේරෙනවා අපි සාමාන්‍යයෙන් කටයුතු කරපු විදිහ අඩුපාඩු තියෙනවා. හැමෝම ලොකු අඩුපාඩු තියාගෙන ඉන්නවා කියලා මම කියන්නේ නැහැ. නමුත් සමහර තැන්වලට මේකත් වෙනස් වෙන්න පුළුවන්. මේකත් හදා ගන්න ඕනේ. මේ අඩුව මගේ හදා ගන්නට ඕනේ. වචනේ මගේ අඩුපාඩු වෙනවා, කයින් මගේ අඩුපාඩු වෙනවා, මම මේක හරි ගස්ස ගන්න ඕනේ කියලා සංවරකමක් ඇති කර ගන්නවා. මේ සංවරකම ඇති කර ගන්න ඉස්සරව තේරෙන්නට එපයි තමන් වැරදි කියලා. වැරද්ද පේන්නේ කවුරු හරහාද? ඊට වඩා ඥානවන්තයෙක් මේක දේශනා කරනකොට. මේ දේශනාව හරහා අපි තේරුම් ගන්නවා අපි මීට වඩා සංවර විය යුතුයි. සුත්වාන අසා, ඇසීම හේතු කරගෙන, ඇසීම නිසා සංවරේ පඤ්ඤා, කය වචනේ දෙක සංවර කරගන්න, කය වචනේ දෙක හික්මවා ගන්නවා. සීලමයේ ඥානං, මේ කියන්නේ සීල පූර්ණෙහි තියෙන ප්‍රඥාව. මොකද්ද? අකුසල් කරන්න එනකොට අකුසලයෙන් වළකින ඥානය, සීලය දියුණු කරන ඥානය, සීලේ සමාදන් වෙනකොට තියෙන ඥානය, සීලේ ආනිසංස දකින ඥානය, දුස්සීල භවෙහි ආදීනව දකින ඥානය, මේ සියල්ල ඇතුළත් මේ සීලමය ඥානයට. මේ සියල්ලටම පදනම මොකක්ද දන්නවද? බණ අසාතිදීන. අසාතිමුණු කලින් හරි තිබුණු බවට හරියන්නේ නැහැ. බණ සිතේ දරාගෙන තිබීම. නැත්තම් තිරිසන් සත්තුන්ටත් බණ ඇහෙනවා පිටත. සමහරුන්ට කුසල හිතක් පහළ වෙන්න පුළුවන් අර බෞලන්ට පහළ වෙන අභිධර්ම යහනකොටනේ. නමුත් තේරෙන්නේ නැහැ. ධර්මයේ දින බුදුරජාණන් වහන්සේ කියනකොට තේරෙනවා කියලා. ශ්‍රාවකයෝ කියනකොට තේරෙන්නේ නැහැ. ඒ නිසා ඇසූ පමණින් හරියන්නේ නැහැ. සෝතාවධානේ අවධානිත හිතට අරන් තියෙන්න ඕනේ. නැත්තම් තේරෙනවා හරියට අර ඔඩොක්කුවේ තියෙන ප්‍රඥාව වගේ කියලා කියනවා. ඔඩොක්කුවේ තියෙන දෙයක් තියෙනවා අපි නැගිටලා මොකද වෙන්නේ? දිවටනවා. ඒ වගේ සමහර කෙනෙක් බණ අහනකොට හොඳට අහනවා. හැබැයි අහපු ටික එතනම දාලා යනවා. එහෙම වුණොත් මේ ඥාණය වැඩෙන්නේ නැහැ. යම් හොදක් තියෙනවා. ඒ වෙලාවෙත් අහන්න නැතුව ඉන්නකොට යමක් සිද්ධ වෙනවා. නමුත් ප්‍රයෝජන සිද්ධවන්නේ ඒක සිත තුළ දරාගෙන තිබුණොත්. ඒක සිත තුළ ගැප් වෙලා තිබුණොත්. ඒක සිත තුළ ගැප් වෙලා තේරුම් අරගෙන අවබෝධ කරගෙන ඉන්නකොට තමන්ගේ ජීවිතයට ඒක ආදේශ කරනවා. අපි කියන්නේ ඇප්ලයි කරගන්නවා කියන්නේ. ආදේශ කරගැනීමේ පළමු පියවර කය වචනේ දෙක සංවර කරගැනීම. ඒ නිසා මතක තියාගන්න ධර්ම ශ්‍රවණය තුලින් තමයි සීලයට පැමිණෙන්නේ. සුත්වාන සංවරේ පඤ්ඤා සීලමේ ඥානයි. ඊළඟට මොකද වෙන්නේ? සංවරිත්වා සමාධහනේ පඤ්ඤා සමාධි භාවනාමේ ඥානයි. ඒ කිව්වේ කය වචනේ දෙක සංවර කරගත්ත කෙනාට තමයි මොකද? සිත සංවර කරගන්න පුළුවන්. සමාධහනේ කියන්නේ සිත එකඟ කර ගැනීම. සමාධි භාවනා, සමාධිය කියන එකේ තේරුම සමාදානය, සමාධිය, සමාධි එකම දෙන්නේ. මොකද? සමංච සම්මාච ආරම්මනේ චිත්තස්ස තපණං. ඉන්ද්‍රිය ධර්ම සමකරමින් ප්‍රතිපක්ෂ ධර්ම දුරු වෙනා නිසා ප්‍රතිපක්ෂ ධර්ම දුරු කරමින් තමන්ගේ సంతානයේ සිත අරමුණක මනාකොට පිහිටවීම තමයි සමාධිය කියලා කියන්නේ. ඒ සමාධිය ඇතිකල්ලි සිත විසිරෙන්නේ කය වචනේ දෙක සංවර වුණත් වෙනතුනි සමහර කෙනෙක් සිත විසිරෙනවා. සිත විසිරීම කියන්නේ උමතු බවක් වගේ. දැන් උදාහරණයකට ගන්න උමතු මිනිස්සෙගේ ස්වභාවය මොකද්ද? උමතු මිනිස්සයල එකදරක් එක දිගට කරන්න බෑනේ. පාට වෙනස් වෙනවා. පාට වෙනස් වෙනවා. දැන් උදාහරණේ බණ කීයේ ඉන්නකොට මම ඊයේ මම කාපු දේවල් ගැන කියන්න පටන් ගත්තා. බලනකො දේවල් ගැන. නැත්නම් රටේ තොටේ වෙන දේවල් ගැන කියන්න පටන් ගත්තා. ඔය කට්ටිය බලන මොකද්ද මේ ස්වාමීන් වහන්සේනේ කියාගෙන ආපු එකනේ. දැන් වෙන මොකද්ද කියන්නේ? ඊළඟට වෙන මොකද්ද කියන්නේ? ඒතර දෙන මොකක් හරි වෙනසක් තියෙනවා මේ ස්වාමීන් වහන්සේ. ගරුත් වෙන මොනවද වචන කියන්නේ නැතිනේ. අර සාමාන්‍යයෙන් අවුට් කියලා කියනවා. එහෙම කියන මොකද ඒකට හේතුව? මේ අහන්නේ කරන්නේ උත්තර දෙන්නේ කියන එක නෙවෙයි ඊළඟට කියන්නේ. ඒක මාරු වෙනවා, පනිනවා. ඊට පස්සේ උමතු මිනිස්සයගේ තව තියෙන ස්වභාවයක් තමයි හිතර එන දේවල් කරන්න පටන් ගන්න. මොනවද? දැන් ඔන්න කතා කරගෙන ඉන්න අපිත් එක්ක. එක පාට අතරමැද නැගිටලා ගිහිල්ලා නාන්න පටන් ගන්න. නාන සතන් ගාගෙන ඉන්නකොට ඊට ඇවිල්ලා වත්තේ වලක් කපන්න පටන් ගන්න. ඊට පස්සේ ඇවිල්ලා කන්න පටන් ගන්න. අතරමැද නවත්තලා ඉන්න නිදා ගන්න. මේ තියෙන්නේ තමයි අපි දන්නවා මෙහා නම් අපි කියන අවුට්. යා ලොකු ප්‍රශ්නකින් නෑ. උමතු බවක් තියෙන වෙන සම එකක් නෑ. මොකද හිතට එන දේවල් ක්‍රියාත්මක කරනවා. ඒ කියන්නේ කයෙන් වචනේ එක 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 මේ පැකේජ් එක යන්නේ එක එක දේවල් කරනවා. ගැළපෙන්නේ නැති දේවල් කරනවා. මොකද හිතන්නේ? අපි භාවනා කරන්න පටන් ගත්තම අපේ හිත වැඩ කරන්නේ කොහොමද? සලම නිකනර හුස්ම වල දිහා බලන් ඉන්නවා භාවනා කරලා තියෙනවා නේ. ඊට පස්සේ කරනවා අද හවසට උයන්නේ. ඊළඟට ඊයේ බලපු නාට්‍යයේ තොරතුරු නියුස් තොරතුරුක් තියෙනවා. දේශපාලනයක් ගැන හිතනවා ඈ. ඊට පස්සේ මහත්යන ඕන කරපු දෙයක් ගැන හිතනවා. පොඩි කාලේ දේවල් මතක් වෙනවා. දැන් බලන්න මේක යන්නේ පිළිවෙලකට යනවද? ආයෙ හුස්ම රැල්ලට එනවා. ආය හුස්මරණය කියනකොට තව එකක් මතක් වෙනවා. ආය හුස්මරණය නිදි මත එනවා. කේන්තියක් එනවා. ලෝභයක් එනවා. ආය හුස්මරණය මොමණියන්. අර මිනිස්සයාගේ අපේ අතර දින වෙනස මොකද්ද? ඒක වෙනසක් තියෙනවා. අපි හිතන දේවල් හිතුණු පරියට කයින් වචනේ ක්‍රියාත්මක කරන්නේ. ඒ නිසා බේරිලා මොකද ඉන්නේ හිතේ තියෙන දේවල් ප්‍රොජෙක්ටර එක දාලා පෙන්නුවොත් කොහොමද? පුළුවන් වෙයිද පෙන්නන්න? එකක් ලැජ්ජ හිතේ. අනිත් එක තමන්ට හිතේ මොන පිස්සුවද මේ? වැරදිද මම කියන්නේ? අහිනම් සිත සංවර කර ගැනීම අත්‍යවශ්‍යයි. ඥානවත් වෙන්න. කය වචනේ දෙකේ අපේ යම් සංවරයක් තියෙනවා. මොකද අපි හිතන හිතන දේවල් කියන්න යන්නේ. හිතන හිතන දේවල් කරන්නේ. උමුතු මිනිස්සයගේ ස්වභාවය මොකද? නෑ. යමක් හිතේද යමක් කරයි. ඒකම කියනකොට යාගේ අවංගකම කියන එක අවංගකම නෙවෙයි. ඒක නෑකියා. හිතන දේවල් ඔක්කොම කරන්න කියන්නේ නැහැ. හිතරෙන පරිදි කරන්න කියන්නේ නැහැ. එහෙම නැත්නම් ඒක අවුල්කම. එහෙම නැත්නම් ඒ සමාජයට ගැළපෙන්නේ නැහැ. තරහ අපුවම පිට කරනවා. hina වෙනකොට hina වෙනවා. ඒකෝට තේරෙනවා මෙයා එක ජීවත් වෙන හරි අමාරුයි. හිතර එනේ දේවල් පාලනය කරගන්න පුළුවන් වෙනවා. මේක මනුස්සකම, ඒක මනුස්සයෙක් පරිණතකම. එනේන ක්ලේශය පිට කරන්නේ අපි. එනේන හැඟීම පිට කරන්නේ. ඒක පරිණතකම කියලා කියන්නේ. අවශ්‍ය වෙලාවෙදි විතරයි කතා කරන්න තියෙන්නේ. එතන මේ සංවරකම එන්නට නම් ඉස්සලා කයින් වචනෙන් සංවරයලා ඉන්නට ඕන බඩේ කියලා. ද්වේෂය එනකොට කෑ ගහන කෙනාට ද්වේෂය පාලනය කරගන්න ලේසි නෑ. කෑ ගහන එක නවත්තලා ද්වේෂය එනවා ඊට පස්සේ තමයි හිමින් හිමින් ද්වේෂයේ උපදින එකක් නවත්ත ගන්නට ඕන. ඒක ක්‍රමානුකූලව යන්නට ඕන. එහෙම නම් ඉස්සලාම තියෙන්නේ කය වචනේ දෙක සංවර කර ගැනීම. ඒකට කය වචනේ සංවර කර ගැනීමේ වටිනාකම, අසංවර වීමේ ආදීනවය, සංවර කරගන්නේ කෙසේද මේ ටික ඉගෙනගෙන ඉන්නට ඕන. ඒක ඉගෙනගත්ත කෙනාට කය වචනේ සංවර කරගන්න පුළුවන්. කය වචනේ සංවර කරගත්ත කෙනාට හිත සංවර කරගන්න. ඒතන සංවරිත්වා සමාදාහනේ පඤ්ඤා සමාධි භාවනාමේ ඥානං. සමාධිය වැඩිීමේ නුවණ, සමාධියේ ආනිසංස දන්න නුවණ, හිත වික්ෂිප්ත වීමේ ආදීනව දන්න නුවණ, සමාධිය හරියට වඩන ක්‍රමය දන්න නුවණ, ඒ සමාධිමත් සිතෙහි නුවණ. එංග සමාධහනේ පඤ්ඤා සමාධි භාවනාමේ ඥාන. විශේෂයෙන් උපචාර අර්පණා ප්‍රාප්ත වෙච්ච සමාධියේ සම්ප්‍රයුක්ත වෙච්ච ඥානය. ඒ සමාධියේ පිහිටා සිටපු කෙනා තමයි පච්චය පරිග්ගහේ පඤ්ඤා ධම්මට්ඨිති ඥානං අතීතානාගත පච්චුප්පන්නානං ධම්මානං සංකිවිත්තා වවත්තානේ පඤ්ඤා සම්මසනී ඥානං ආදී වූ ඉහළ 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 විදර්ශනා ඥාන වඩලා කෙලෙස් දුරු කරන්නට සවත්වන්නේ. දැන් මේකේ මූලයේ කොතන තියෙන්නේ? සෝතාවධානේ පඤ්ඤා සුතමී ඥානං. බණ අහන්නට ඕන. බණ ඉගෙන ගන්නට ඕන. පුද්ගලික කොටස් දෙකක් ඉන්නවා මේ ඥානෙ තනියම ලබන. කවුද? පස්චිම භවික මහා බෝධිසත්වවරු සහ ප්‍රත්‍යේක බෝධිසත්වවරු. පසේ බුදුවරුන්, පසේ බුද්ධත්වයට එන බෝධිසත්වවරු, මහා බෝධිසත්වවරු. අන්තිම ආත්ම භාවයේ. කලින් ආත්ම භාවවල නෙවෙයි. අන්තිම ආත්ම භාවයේදී මේක චින්තාමේ වශයෙන් තේරුම් තනියම අවබෝධ කරගන්න. මේකට සුතමේ ඥානය කියලා කියනවා. මොකද හේතුව සුතමේ ඥානෙන් යම් දැනුමකට පැමිණිය යුතුය නම්, සුතමේ ඥානයේ පදනම් කරගෙන යම් සීලයකට පැමිණිය යුතුය නම්, සුතමේ ඥානයේ මුල් කරගෙන සීලයකට පැමිණිලා සමාධියකට පැමිණිය යුතුය නම්, ඒ සුතමේ ඥානෙන් සිදු කරන කෘත්‍ය උනාසේලාගේ චින්තාමේ ඥානෙනු සිද්ධ වෙනවා. එනිසා අපි කියනවා තථාගතයන් වහන්සේට සුතමේ ඥානයක් තිබුණා කියලා. ඒකෙන් කියන්නේ කාගෙන බණහල ඉගෙන ගත්ත කියලා. සුතමේ ඥානයෙන් දතේක දේවල් තියෙනවා නම්, සුතමේ ඥානයේ දැනගැනීම නිසා යමක් සිද්ධ වෙනා, ඒක උන්වහන්සේ සිද්ධ කරගෙන. උන්වහන්සේට සිද්ධ වෙලා. එනිසා අපි කියනවා තථාගතයන් වහන්සේගේ ඥානයක් සුතමේ ඥානය. එහෙම නැතුව තථාගතයන් වහන්සේගේ සුතමේ ඥානය කියන්නේ කෙනෙක්ගෙන් අහලා ඉගෙන ගත්ත කෙනෙක්. පසේ බුදුරණත් එහෙමයි. මේ දෙපාර්ශවයට බණ අහන්න ඕනේ. ඒකට හේතුව සසර බණ අහලා වුණ තරම්. සස පුරුදු කරලා වුණ තරම්. ඒ නිසා නුවණ තියෙනවා තනියම අන්තිමාර්ථ භාවයේදී මේක තේරුම් අරගෙන ආර්ය අෂ්ටාංග මාර්ගයේ තේරුම් අරන් චතුරාර්ය සත්‍ය තේරුම් අරගෙන ඒ මත පිහිටලා ප්‍රතිපත්ති පුරලා සත්‍ය අවබෝධ කරගන්න. අනිත් හැමෝටම ශ්‍රාවකයන්ට, අනිත් අය ශ්‍රාවකයන් බුදු පසේ බුදු හැර අනිත් සියලු දෙනා ශ්‍රාවකයෝ. මේ ශ්‍රාවකයන්ට මේකට බාහිර උපකාරය අවශ්‍යමයි. පරතෝ ഘോഷ ප්‍රත්‍ය අවශ්‍යමයි. පරතෝ ഘോഷය, පරස්ස ഘോഷෝ, අන්නයිගේ ഘോഷය. මේ මේකේ මගේ ഘോഷය. ഘോഷය කියන්නේ අපි කියන්නේ ഘോഷාව කියලා කෑ ගහනකොට. ഘോഷය කියලා කියන්නේ හඬ, ශබ්දය, වෙන කෙනෙකුගේ ශබ්දය, වෙන කෙනෙකුගේ දේශනාව, වෙන කෙනෙකුගේ ප්‍රකාශනය ඇහෙන්නට ඕනේ මේ මාර්ගය යන්නට. අනිත් ශ්‍රාවකයෝ ගැන කවර කතාද? අග්‍ර ශ්‍රාවක සාරිපුත්‍ර මහා ස්තවිරයන් වහන්සේ පවා බණ අහන්න ඕනේ නිවන් දකින්න. බැරි වෙලා හරි ශ්‍රාවකයෙක් හෝ බුදුවරයෙක්ගෙන් ධම්ම පදයක් ඇසුනේ නැතිනම්, යේ ධම්මා හේතුඵලවාදී වූ ධර්ම පදයක් කන වැටුන නැතිනම්, විකාසංකේය කල්පලක්ෂය පෙරුම් පුරා ඉන්න අග්‍ර ශ්‍රාවක බෝධිසත්වයන්ට වත් ධර්මය තනියම අවබෝධ කරන්නට බෑ. අනිත් අය ගැන කවර කතාවද? එනිසා මේකේ පදනම, මේකේ මුල ධර්ම ශ්‍රවණය. ඒක වෙනවා සම්මා දිට්ඨියට. ඒ සම්මා දිට්ඨිය තමයි මේකේ ආදිය. කොහොමද සම්මා දිට්ඨියට ආවේ? යෝනිසෝ මනසිකාරයේ තියෙන්නට ඕනේ. අහන බාර ධර්ම වුණා කරේට මෙනෙහි කරන්නට ඕනේ. හැබැයි ඒකට ඇහෙන්නට ඕනේ. ඒක තමයි මූලය. ඒක දෙන්නේ කල්යාණ මිත්‍රයා. කල්යාණ මිත්‍රයාගෙන් බණ ඇහෙන්නට ඕනේ. කල්යාණ මිත්‍රයා නිසා ධර්ම ශ්‍රවණය වෙන්නට ඕනේ. ධර්මයේ තේරුම් ගන්නට ඕනේ. යෝනිසෝ මනසිකාරයේ ජීවිතේ ඇතුළත් කර ගන්නට ඕනේ. ධර්මයේ තේරුම් ගන්න යෝනිසෝ මනසිකාරයේ තරමක් ඕනේ. ඊට පස්සේ ධර්මාධර්ම ප්‍රතිපදාවෙන් ඉලෙන්නට ඕනේ. ඒතර මේ බණ ඇහෙන්නේ කල්යාණ මිත්‍රයේ කරහා. ඒ කල්යාණ මිත්‍ර පරපුර ආරම්භ වන්නේ තථාගතයන් වහන්සේගෙන්. තථාගතයන් වහන්සේ එක්ක ඩිරෙක්ට්ම ධර්මයේ දේශනා කරනවා. නැත්නම් උන්වහන්සේගෙන් අහගත්ත, අවබෝධ කරගත්ත ශ්‍රාවකයෝ ධර්මයේ දේශනා කරනවා. කල්යාණ මිත්‍රයා නිසා ධර්ම ශ්‍රවණය ලැබෙනවා. ධර්ම ශ්‍රවණය නිසා යෝනිසෝ මනසිකාරය යොදා ගත්තොත් බණ ඇහුපමණින් හරියන්නේ නැහැ. යෝනිසෝ මනසිකාරය යොදා ඒක තමයි අර සීලයට ධර්ම ශ්‍රවණයෙන් සුතමේ ඥානේ සීලමේ ඥානට පදනම බ්‍රිජ් එක යෝනිසෝ මනසිකාරෙන් තේරුම් ගන්නට ඕනි. මම අහපු බණ තියෙනවා. බණ අහලා ඉන්නකොට අන්න කවුරු හරි කියනවා මෙහෙම දෙයක් කරොත් වංචාවක් කරොත් මෙච්චර ධනවත් වෙන්න පුළුවන්. යෝනිසෝ මනසිකාරය වැඩ කරන්නට ඕනි. මේක කිරීම හරිද? මම අහපු බණත් ඒක ගැළපෙනවද? මගේ දර්ශනයට ගැළපෙනවද? මට ලැබෙන විපාක මොනවද? මෙලව ලාභ ලැබුණාට පරලෝකයේ ලැබෙන විපාකේ මොකක්ද? නිවන් මාර්ගයේ උපකාරද? මේ සියල්ල මනසිකාර වේ යුතුයි. ඒක උප්පතෙහි මනසිකාරුනොත් අයෝනිසෝ මනසිකාරුත් කමක් නෑ. අදට විතර මේ ජීවිතේ කර ඕවයිද විපාක අවලෙයි දන්නේ ඉස්සල ජීවත් වෙලා ඉන්න එකයි කියලා අන්න අනිත් පැත්තට යෝනිසෝ මනසිකාරය වැඩ කරොත් අහපු ධර්මය ජීවිතේ ඇද ගන්නවා. ධර්ම ශ්‍රවණයේ තුරින් යෝනිසෝ මනසිකාරයේ තියනවා නම් ධම්මානු ධම්ම පටිපදාවට පැමිණිලා සීල සමාධි ප්‍රඥා ගුණ දිනු කර ගන්න පුළුවන්. මේ ධර්ම ශ්‍රවණයේ ලැබෙන්නේ කල්යාණ මිත්‍රයා හරහා. කල්යාණ මිත්‍රයා හරහා ධර්ම ශ්‍රවණයේ ලැබිලා යෝනිසෝ මනසිකාරයේ තුලින් ධර්මානු ධර්ම ප්‍රතිපදාවට යනකොට දැන් ওই පිංගුත මොකද කරලා තියෙන්නේ? ඒ කල්යාණ මිත්‍රයාට බණ ටික කියන තැනක් හරිගස්සුවා. ඒ කල්යාණ මිත්‍රයෙක්ට මේ ධර්මාසනෙ ඉඳගෙන සුවපහසුවෙන් බණ කියන තැනක් හරිගස්සුවා. ශ්‍රාවකයන්ට ඇවිල්ලා අවුවෙන් වැස්සෙන් පීඩා නොවි බණ ටික අහන්න තැනක් හරිගස්සුවා. දැන් හිතන්න මේ බණ ටිකම වහලේ නැතුව කිව්වනම් කොහොමද තියෙන්නේ මෙතන? පුළුවන් අවධානයද? පුළුවන් වෙයිද? පුළුවන් ලේසි නැතාවිය පෙරාගෙන අවුව උළු අල්ලගෙන හැම්බරගෙන මෙතන මහා මේ බණ කියන දේශන. හිත වික්ෂිප්ත වෙනවා. දරුණු දුක්සහගත අරමුණු ලැබෙනකොට හිත වික්ෂිප්ත වෙන එක හැටියක්. බුදු වෙන්නේ කොතන ඉඳන්ද? ජයශ්‍රී මහ බෝධියට. වජිරාසනේ මත නිකං වජිරාසනේ උඩ. මොකක් උඩද? කුස තනමිට අටක් උඩ. මොකක්ද හිතන්නේ? රළු විදි කියලා හිතන්නේ නෑ. හරියට අර පිදුරු ගොඩක ඉන්නකොට අපිට තියෙන්නේ. දැනෙන්නේ නෑ නෑකට. කුස තනමිට අටක් උඩ ඉන්නේ. පහසු ආසනේ කියලා මේක අවබෝධ කරගන්න. කෙනෙක් ගහනකොට එහෙම නැත්තම් බැරි වෙයිද කියලා නෑ එහෙම. ධර්මතාවයක් ලෙස එක වෙනවා. පහසුව තියෙන්න ඕනේ මේ ධර්මය අවබෝධ කරගන්න. යම් පහසුවක් තියෙන්න ඕනේ. එතකොට තමයි හිත සමාධිමත් වෙන්නේ. එතකොට තමයි හිත සමාධිමත් වෙන්නේ. මදුරුව කකා භාවනාව ආරම්භ කරන්න ලේසි නෑනේ. බණ අහන්න ලේසි නෑනේ. එතන අවුරස්මෙන් පීඩා විඳින්න. වැස්සේ දෙමෙ දෙමෙ බණ අහන්න ලේසි නෑ. බණ කියන්න ලේසිත් නෑ. අහිමනම් අර සෝතාබධානී පඤ්ඤා කියන මේ සියලු ඥානයන්ගේ පදනම වුණු ධර්මඥානය පහසුවෙන් ඇති කර ගැනීම සඳහා දේශකයාට ශ්‍රාවකයාටත් යන දෙපාර්ශ්වයටම පහසුවෙන්ම ඒ දේ සිදු කිරීමට උපකාරක වෙන තැන තමයි ධර්ම සභා මණ්ඩපය. නිතර හිතන්න ඔබ නිවසට පදාලයි. නිවස කියන එක සත්‍යයට පිළිසරණක් මාර්ගයයි. නිකන් ඉන්නකොට හිතන්නේ මේ වහලේ තිබ්බේ නැත්තම් මොකද වෙන්නේ මෙතන? වහලේ තිබ්බේ නැත්තම් මෙතන ඉන්න බෑ. නිවසේ ඉන්න බෑ. නිකන් වහලයක් එනවා කියන එක. නිවසක නම් බිත්ති ටිකක් එනවා කියන එක. ඒක අපේ හිතට පරිණ පටිසල්ලාන රාමත්තං. හිත වික්ෂිප්ත නොවි ඉන්නට හේතු වෙනවා මේ තැනකින් මට වෙලා තියෙනකොට. සමහර තැන්කට ඕපන් මේ වගේ ඕපන් කරලා හදන්න ඕනේ දැන් කියලා. සමහර දේවල් වට වෙනකොට හිර අමාරුයි. විදුලතර ලෙසි. හැබැයි වහලේ කියන එක අවශ්‍යයි. ඒ නිසා මතක තියාගන්න මේ ධර්ම සභා මණ්ඩපේ කරලා තියෙන්නේ. කල්යාණ මිත්‍රයාට පහසුවෙන් බණ ටික කියන්න. තමන් හා තමන්ට අයත්ව කවුරු හරි කෙනෙක්ට ධර්මයේ ශ්‍රවණය කරනකොට පහසුවෙන් බණ ටික අසාගන්න පහසු විහරණයේ සැලසීමයි. ඒ බණ ටික ඇහුනොත් හරියට හිත යොදලා හිතට ගත්තොත් කෙනෙක් ඉන්නට පුළුවන්. ඒ බණ නිසා සීලයට පැමිණිලා, ඒ බණ ටික නිසා සීලය නිසා සමාධියට පැමිණිලා, ඒ සමාධිය නිසා ප්‍රඥාව දියුණු කරගෙන විදර්ශනා ඥාන ඇති කරගෙන කෙලවර නිවන් දකින කෙනෙක් ඉන්නට පුළුවන්. ඒ නිවන් දකින කෙනාගේ ඒ මාර්ගයට පිවිසරණයි මේ හදලා තියෙන නිසා හිතාගන්න. ධර්ම මණ්ඩපයක් හදනවා කියලා කියන්නේ නිවන් දෙනවා වගේ වැඩක්. දුටු ගෙමනු රජුවෝ තෝනා බණක් කියන්නේ. බණක් කියන්න ඕන වෙලා රජුරෝනේ සංවිධානය කරා. ස්වාමීන් වහන්සේලා වැඩියා. හරි රජුරෝනේ. වටාපතක් අරගෙන ඉඳගත්ත රහතන් වහන්සේලා පල්ලෙහා ධර්මාසනෙ දෙගෙන රජුරෝ. ඒ වෙලාවේ තමන්ට බණ ටික කියාගන්න බැරි වුණා. ධර්ම ජනෝ තියෙන රජෙකනේ. වටාපත දිලා බහැලවිලක දනගහන අනේ ස්වාමීන් මට මේක නම් කරන්න බෑ. ඔබ වහන්සේලා මේ වැඩේ කරන්න. මේක ලේසි නෑ. මොකද සංඝ ගෞරවය තිබුණා, ශාස්ත්‍රෝ ගෞරවය තිබුණා, නිවැරදිව කියවෙන්නට ඕනේ, පද වර්ධින්නට බෑ. ලේසි නෑ බණක් කියනවා කියන්නේ. අද කාලේ ගොඩක් ලේසි නෑ. මොකද සමාජ මාධ්‍ය යනකොට වැරදිත් වෙනවා. එහෙමත් ලේසි නෑ. ඒකට ඒ බණ බණ කෙනෙක් ඔව් වගේ ලොකු වගකීමක්. රජු ලෝක මට දැන් මේක කියන්න. ස්වාමීනි මට හැබැයි ධර්ම දානේ දෙන්න අවශ්‍යයි කැමති. පිළියමක් තියනවාද? ඍජු ධර්ම දානේ බණ කීම. ඒක වාදයක් නේ. ඒක තමයි කෙලින්ම ධර්ම දානේ. එහෙම නැත්නම් ධර්මයේ පොතපත ලිවීමත් හරි. ඒක නම ඍජු ධර්ම දානේ කියනවා. කෙලින්ම අදහස ලියනවනේ, තමන් අදහස ලියනවා. සමහරව හිතනවා බණ පොතපත ලිවීමෙන් ධර්ම දානේ ඉෆෙක්ටිව් බව වැඩි, දීර්ඝ කාලීන බව වැඩි. එහෙමකක් තියෙනවා. බණ කියනකොට ඒ වෙලාවට එන්නේ නැහැ. බණ පොතක් කියනකොට 3-4 පාර හිඳලා ලියන්නේ නැතු. එතන සමහරවිට අදහස නැහැ. කොහොම හරි කෙසේ වෙතත් මේ දෙක තමයි ඍජු ධර්ම දානෙ. බණ කීම, බණ ලිවීම. වක්‍රාකාරයෙන් ධර්ම දානෙ දෙන්නේ කොහොමද? එකක් තමයි ධර්ම ශාලා හැදී. බොහෝ අයට බණ අහන්නට අවස්ථාව ලබා දෙන්න. ධර්ම දේශකයන්ට අනුග්‍රහ කිරීම. විශේෂයෙන්ම බණ කියන්නට ආයේ උගුර රිදෙනවනේ. අපේ ස්වාමීන් වහන්සේලා තුමනේ බණ කියලා උගුර සෞත්‍ත්‍යයි. වන එක එකක් එනවා. ඒ උගුරට පහසු විහරණය දෙන්න. ඒ කියන්නේ බෙහෙත්, බැල්මි, සූකිරි වගේ මේ පැණි බණ කියන කටහඬ මිහිරි වෙන්න. මොකද මිහිරි හඬෙන් බණ අහන්න කැමති. ඔය විශේෂයෙන් තියෙනවා. භික්ෂුණීන්ට අවවාද දෙන අයට කියනවා බුදුරජාණන්සේ 6 එක නීතියක් නීතියක අංගයක් මිහිරි හඬක් තියෙනට. මිහිරි හඬක් තියෙනට. ඒතර ඒක බණ අහන්න හිතෙනවා. එහෙනම් භික්ෂුන් වහන්සේලාගේ ධර්මදේශකයන්ගේ හඬ මිහිරි වෙන්න, පහසු වෙන්න, සෙම් පලිබෝධ දුරු වෙන්න උපස්ථාන කිරීම. ධර්මදේශකයන් අනුග්‍රහ කිරීම. ධර්මදේශකයන් ලවා බණ කියවීම. බණට ආරාධනා කිරීම. ධර්ම දේශනා ප්‍රචාරණය කරවීම. අද කාලේ ගොඩාක් කරන්න පුළුවන් සමාජ මාධ්‍ය. හොඳ බණක් આવුවත් මට ෂෙයා කරන්න පුළුවන් නේ. එකෙන් ආපු අහලා ජීවිත පරිවර්තන වෙන මිනිස්සු ඉන්නවා මතක තියාගන්න. ඒක වැරදි දේශක වගේ හොඳ දේ දන්න පුළුවන්. ධර්මයේ ප්‍රචාරණය කරවීම. බණ පොතපත මුද්‍රණය කරලා ප්‍රචාරණය කරවීම. මේ විදිහට ඒ කාලේ රජුරවන්ට ගැලපෙන පරිදිෙන් කිව්වා. අද කාලේ ප්‍රචාරණ කතා නෙවෙයි ඒ කාලේ විදිහට රජුරෝ බොහෝ තැන්වල ධර්මශාලා හැදෙව්වා. ධර්ම දේශකයන්ට අනුග්‍රහ සිද්ධ කරා. බණ කියෙව්වා. රජුරෝ ධර්ම දානය සිද්ධ කරගත්තා. ඒ නිසා මතක තියාගන්න. මේ ධර්මාසන ධර්ම දේ ධර්මශාලා පූජාව යනු එක්තරා විදිහක ධර්ම දානයක්. ඒ වගේම මිනිස්සුන්ගේ නිර්වාණ ශ්‍රාවකයන්ගේ නිර්වාණ මාර්ගයට පදනම දැනියක්. ඒක සුළුපටු කර්මයක් කියලා හිතන්නට එපා. සුළුපටු කර්මයක් කියලා හිතන්නට එපා. කාශ්‍යප බුද්ධ ශාසනය අවසන් වෙලා අපේ බුද්ධ ශාසනය ආරම්භ වෙන්නට කලින් රජෙක් හිටියා ජම්බුද්වීපයේහි. තාම ධාර්මිකව රට පාලනය කරා. එතුමාට කාලයක් යද්දී සිටවිල්ලක් පහළ වුණා. මනවත් කොච්චර හොඳින් රට පාලනය කළත් පරලෝකයේ පිණිස සුගතියේ පිණිස ජීවිතේ වැදගත් ධර්මයක් මංගාව නැහැ. තියෙනවනේ ආධ්‍යාත්මික දෙයට ruci බවක් සමහර සන්ත සමහරුට ඒක නැහැ. සමහරු කාමී ගැලිලා ඉන්නේ. ඒකට අවශ්‍ය නැහැ ආධ්‍යාත්මික හරි අමිහිරි. සමහරු මෙහෙම නෙවෙයි ආධ්‍යාත්මික ruci බවක් තියෙනවා. මේ රජුව සසර බොහෝ පූරිත පාරමිය දිසත්වේ. නිසා එතුමාට දැනුණා මංගාව අඩුවක් තියෙනවා. මම හොඳින් ධර්මයේ රාජ්‍ය පාලනය කරනවා. නමුත් මගේ ජීවිතේට අර ඉන්ටලෙක්චුවල් දෙන්නේ අඩුවක් තියෙනවා. නිසා ධර්මයක් අහන්නට ඕන. මතක තියාගන්න. මුළු ජම්බුද්වීපයේ මුළුල්ලේම ඇතෙක් බරට වස්තු පුරවලා ධර්මයක් හරිහමං ධර්මයක් තියෙනවා නම් දේශනා කරන්න කියලා අනබරයක් ඇව්වා. කාශ්‍යප බුද්ධ ශාසනය අපේ බුද්ධ ශාසනය අතර පොතේ දැක්වෙන පින්වතුනි බුද්ධ කියන වචනය අහන්නට බැරි වුණා. එතුමා ඊවස කල්පනා කරලා හරියමන් ධර්මයේ මම හරි ධර්මයේ හොයන් යනවා කියලා රාජ්‍යයේ අතහැරලා ධර්මයේ හොයාගෙන ගිය. එතුමා තමයි අපේ බොන පොතේ හඳුනන කවුද? දහම් සොඬ රජුගේ. ධම්ම සොඬ. සොඬ කියන්නේ සුරා සොඬෙක් කියනවත් සුරාවට ලොල් වෙච්ච අබැයි වෙච්ච දහම් සොඬ කියනවා. ධර්මයට ලොල් වෙච්ච ධර්මය දහම් සොඬ වෙයි. ධර්මයට ලොල් වෙච්ච ධර්මය ධර්මය අහන්න නැතුව ඉන්න බැරි වුණා. සමහරු කියනවා අනේ ස්වාමීනි බණ අහන්න නැතුව ඉන්න බෑද? බණ අහන්න දවස් දෙකක් හරි අහන්න. මේ දහම් සොඬ බාරද හොඳ දහම් සොඬ බාරද. මෙතන ගියා ඊළඟට කැලේ යනවා කතාව දන්න වෙතින් සක්‍ර දේවේන්ද්‍රයා පරීක්ෂා කරන්න. එමිල කිව්වා යක්ෂයෙක් විසාවි මන් ධර්ම බණපදයක් තියෙනවා. වැදගත් බණපදයක් සත්‍යයි. හැබැයි මම කියන්නම් මේ එකකට ආවෙකට ඔබ පරලෝකයේ නගින්න ඕනේ. මම ලොකු ශරීරයක ලොකු යක්ෂයෙක් වගේ තිබුණේ. මම කට ඇරන් ඉන්නවා. මගේ කටට පරින්න ඕනේ. ඒ වෙලාවේ මම බණ ටික කියනවා. ඒ වෙලාවේ අහගන්න ඊට පස්සේ මට බුදුර වෙයි. කල්පනා කරලා අවුරුදු 100ක් ජීවත් වුණා ධර්මයක් නැතුව. ඊට වඩා මට සැපයි මොහොතක් හරි ධර්මය අහලා මැරෙන එක කියලා බාරගත්තා වගකීම. challenge එක අන්තිමට සක්‍රිය වෙලා තුනක් කරේ නැහැ. ඒ නිසා මතක තියාගන්න මට කියන්නුනේ මේ බුද්ධ ශාසන දෙකක් අතර බුද්ධ කියන වචනේ ජම්බුද්වීපේ අහන්නට බැරි වුණා නම් අබුද්ධෝත්පා මේ මහා බන්දර කල්පයක බුදුන් පහක් පහළ වෙන කල්පයක අබුද්ධෝත්පාය බුද්ධ ශූන්‍ය කල්ප ගැන කවර කතාද? ඒ නිසා මේ ධර්මයේ ලෝකයේ දුර්ලභයි. අද හැමතැනම ඇහෙන නිසා වටිනාකම නැති වෙන්නට පුළුවන්. නමුත් මේ ධර්මයේ ඇහෙන්නේ බුද්ධෝත්පාද කාලයක පමණයි. අතිශය දුර්ලභයි මේ ධර්මයේ කියන එක. ඒක සංඥාවේ ගුණයක් මතක තියාගන්න. පාහුණෙය කියන ගුණේ එන්නේ එහෙමයි. පාහුණ කියලා කියන්නේ මොකද්ද? අතිරේක කරුණක් මං කියන්නේ. පාහුණ කියලා කියන්නේ බොහෝ දුර ඉඳලා ඥාති මිත්‍රාදීන් එනකොට දරුවෝ එහෙම එනකොට කාලෙකදී හොඳ කෑමක් එහෙම හදනවනේ පුතා දෙනවද? අද මොනුගුරු වෙනවා. කාලෙකින් එනකොට අපි රස කෑමක් කරනවා. හොඳ ට්‍රීට් එකක් දෙනවා. නේද? හේතුව මොකද? ඒ කට්ටිය අපිට හරි ප්‍රියයි. අනිත් ඒ කලාතුරකින් එන හැමදාම එන කෙනාට දෙන්නේ නැහැ. කලාතුරකින් එනකොට හදනවා. නේද? එතකොට එහෙම හදලා තියෙනකොට බැරි වෙලා හරි ස්වාමින් වහන්සේ කෙනෙක් වැඩියොත් මොකද හිතන්නේ? පින්නපාත එළියුත් එක දෙන්න සුදුසුද නැද්ද? අවංකවද කියන්නේ? සුදුසුද? මම හිතන අවංකවද කියන්නේ. ඒකට හේතුව මහා සංඝයා ඔබට අතිශය ප්‍රියයි. පුතාල දුවන සමාල්ලාවට බණින අම්මට පිස්සු වරන කියන්නේ. කෑ ගහගන්න බණින සමාල්ලා. ඥාති මෙක රණ්ඩු වෙන. වැඩි කල් දෙන්නේ නැහැ. නමුත් ඒ වෙලාව පොඩි පොඩි හිත විදීම් වෙනවා. හිතනවාද රහතන් වහන්සේ කෙනෙක් කවදාවත් බණීද ඔබට? රහතන් වහන්සේ කෙනෙක් කෑ ගහයිද ඔබට කවදාවත්? ආර්යයන් වහන්සේ කෙනෙක් අතරින් අඩුවක් වෙයිද? පිරිසුදු සීල රකින්න පෘථග්ජන භික්ෂුවගෙන් අතින් අඩුවක් වෙයිද? නැහැ. ඒ නිසා කෙලෙස් අඩු නිසා සංඝයා ඔබට ප්‍රියයි. මම කියන්නේ ප්‍රියභාවයේ ඉන්නේ ආදරේ කරුණාවට වඩා කෙලෙස් අඩු නිසා. හොඳට මතක තියාගන්න. හොඳටම කාලා කරන ආදරේ කරන හැබැයි කේන්ති ගන්නවා. සමහර කෙනෙක් කියනවා වැඩි එහෙම වැඩි එකතු කරන්නේ කේන්තියක් නැහැ. කාටද වැඩි කැමති? හොඳට ඉන්නා කේන්ති ගන්න කෙනාට සාමාන්‍යයෙන් ඉන්න කරා. කවද බඳින්නේ? කුකුල් කේන්ති කාරයක් බඳින්නේ? මේවා වුණා හොඳට කෙලස් අඩු කෙනා තමයි අපි දීර්ඝ කාලයක් ගන්නේ. අපි ප්‍රියයා මරණයට කෙලස් අඩු වෙන ප්‍රියභාවය වැඩි. ඒ අතරතුරේ හොඳට කතා බහ කරලා බුදුරජාණන් වහන්සේ වගේ හොඳට ප්‍රියශීලීව ඉන්න කෙනාටත් අපි කැමත වැඩි. නමුත් ප්‍රියභාවය වැඩි වෙන්න හේතුවනේ කෙලස් අඩුකම. සංඝයාගේ කෙලස් අඩු නිසා ප්‍රියභාවය වැඩි. ඊළඟ එක දරුවන්ට දැන් කලාතුරකින් එන්නේ නැසනේ හැදුවේ. සංඝයා කවදාම් වෙන්නේ? දරුවෝ නම් අවුරුද්දයි දෙකයි අවුරුදු 5යි 10යි එනවා. ඔබට සංඝයා සසරක් එක බැලුවොත් සංඝයා හම්බ වෙන්නේ බුද්ධෝත්පාද කාලයක පමණයි. ඒ නිසා මේ දුර්ලභ අවස්ථාවේ නිවසක වැඩම කරන සංඝයාට තමන් හදලා තියෙන ප්‍රණීතම භෝජනය දෙන්නද සුදුසුයි. ඒක පාහුණෙය කම. ඒක පාහුණෙය කියලා කියන්නේ ලස්සන ගුණ පදයක් ඒක. ඒ වගේ තමයි මේ ධර්මයේ අතිශය දුර්ලභයි. මේ ධර්මයේ ලෝකයට ලැබෙන්නේ පින්වතුනි සංඝයානම්. ඒ කියන්නේ සංඝයා කියන්නේ ගුණ ධර්ම අතින් උතුම් පුද්ගල සමූහයනේ. සමහර විට අබුද්ධෝත්පාද කාලවල අපට හම් වෙනවා පසේ බුදුවරු කියලා ශ්‍රමණ කොටස. උන්වහන්සේලා සංඝ රත්නේ සංඝ රහතන් වහන්සේලා උසස්. ඒ නිසා අබුද්ධෝත්පාද කාලේ සංඝයාට වඩා විශේෂ පිරිසක් හම් වෙන්න පුළුවන් පසේ බුදුවරු. හැබැයි ධර්මයේ හම් වෙන්නේ. ධර්මයේ හම් වෙන්නේ බුද්ධෝත්පාද කාලේ පමණයි. ධර්මයේ ඉඳලා දුර්ලභයි සංඝයාට වඩා. මම කියන්නේ සංඝය අබුද්ධෝත්පාද කාලේ ඉන්නවා කියන එක නෙමෙයි. සංඝයාට වඩා උසස් පිරිසක් හම් වෙනවා. ඒ නිසා පසේ බුදුවරු හමු වෙයි ඊට වඩා පිනක් කරගන්න පුළුවන් අපිට. හැබැයි ධර්මය හම් වෙන්නේ බුද්ධෝත්පාද කාලේ. ඒ ධර්මයේ දුර්ලභයි. සංඝයාට වඩා. ධර්මයේ දුර්ලභයි. ඒ ධර්මය දුර්ලභ ධර්මය කියන්න තැනක් තමයි මේ හැදුවේ. ඒ නිසා මතක තියාගන්න. ධර්මඥානය අනුව කල්පනා කරොත් විමසලා බැලුවොත් යම් හෝ කෙනෙක් යම් හෝ ආධාරයක් මේ සෙනසුනට කරාන මේ මණ්ඩපේට කරාන තමන්ගේ ශක්ති ප්‍රමාණය ධර්ම ආසනයේ වෙන්නට පුළුවන් ටයිල් කැටයකට වෙන්නට පුළුවන් ලී කැලලකට වෙන්න පුළුවන් ඒ හැමෝම මේ දුර්ලභ ධර්මය දේශනා කිරීමට ශ්‍රවණය කිරීමට උපකාරය ලබා දුන්නා කියන එක මතක තියාගන්න පිලිම වහන්සේ හදපු නිසා මේකේ අගේ තවත් වැඩි මේ කියවෙන්නේ කාගේ බරද මේ කියවෙන්නේ සම්මා සම්බුදුරේ ආගෝධ කළපු බණ ඒ ඇති වෙන ශ්‍රද්ධාවට දෙගුණ තෙගුණ වෙලා බණ පදේ හිතට කාවදෙනවා වැඩි ඒ නිසා පින්තුනේ නැවත 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 සතුට වෙන්න අපි සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මහා බෝධිසත්ව අවධියේදී අප්‍රමාණ දුක් විඳ තාම දුෂ්කර ප්‍රතිපදාවක් අනුගමනය කොට ඇස් ඉස්මස්ලේ අමුදරුවන් පවා දන් දෙමින් පැමිණිලා අවබෝධ කළා වූ චතුරාර්ය සත්‍ය ධර්මය උන්වහන්සේගේ ආධ්‍යාසයේ පරිදිම බොහෝ සත්වයාට ශ්‍රවණය කරවීමට ශ්‍රවණ ලබා දීමට සුදුසු පරිසරයක් අපි හැදුවා. මේ අපි හදපු ධර්ම මණ්ඩපයේ ස්වාමීන් වහන්සේලා පිරිසුදු සද්ධර්මයම දේශනා කරත්වා, ස්වාමීන් වහන්සේලා මෙතන ධර්ම ඉගෙන ගනිත්වා, මේ ධර්ම මණ්ඩපයේ ධර්මය ශ්‍රවණය කරන අපි ඇතුළු සියලු ශ්‍රාවකයන්ට ධර්මය වහවහා ආબોධ වේවා. මේ ධර්ම ශ්‍රවණයේ මණ්ඩපයේ ඇසුරු කරගෙන වාසය කරන සම්මිය දෘෂ්ටික දෙවිවරුද ධර්මය ආબોධ කරගනිත්වා කියන හිත නැවත නැවත ඇති කරගන්න. ඒ ඇති කරගන්නා වූ කුසලයෙන්, මේ සිදු කරගත්තා වූ කුසලයෙන් අප සෑම දිනාට සසර වසනා තුරාවට කිසිවිටත් මිත්‍යා දෘෂ්ටික ධර්මයක් කන නොවැකේවා, මිත්‍යා දෘෂ්ටික ධර්මයේ රුචි නොවේවා, සම්මා දිට්ඨියම පිහිටම්වා, සම්මා කම්මස්සගත සම්මා දිට්ඨියෙහි පිහිටම්වා, බුද්ධ ශාසන ඇසුරු කරගෙන චතුසත්‍ය සම්මා දිට්ඨිය ඇති කරගෙන ඉක්මනින්ම මේ ඝෝර කටුක සංසාරයෙන් එතෙර වීමට අප සෑම දිනාටම අවකාශ ලැබේවා ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගමු. මේ ධර්ම මණ්ඩප පූජාමය කුසලයෙන්, බුද්ධ ප්‍රතිමා පූජාමය කුසලයෙන්, ධර්ම ආසන පූජාමය කුසලයෙන් අප සෑම දෙනාටම සසර වසනා තුරාවට බුද්ධ ශාසනම ඇසුරු කරගෙන ගුණ පුරාගෙන සීල සමාධි ගුණ පූර්ණණය කොට ත්‍රිවිද්‍යා ෂටබිඤ්ඤා චතුපටි සම්විධා ඥාන ලාභීවම ප්‍රාර්ථනීය බෝධි ඥාන වලින්ම නිවණින් සැනසෙන්නට මේ කුසලයේ කලස හේතු වේවා, වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරගමු. මේ පින් උතුන්න මෙවන් වූ පුණ්‍ය කර්මය සිද්ධ කිරීමට අවකාශ සැලසුනේ මේ භූමියේහි අපේ ප්‍රමුඛන ධම්මවංශ ස්වාමින් වහන්සේ ඊටාම සීලවන්තව ගුණවන්තව වැඩවාසය කරමින් මහා සංඝ රත්නය සමග වැඩවාසය කරන නිසා උන්වහන්සේගේ උපදේශ අනුශාසනා මඟ පෙන්වීම යටතේ තමයි මේ සහ මහා පුණ්‍ය කර්මයක්, මේ සහ මහත් ලාභයක් ශාසනයට ලැබුණේ දායකයන්ට කරගන්න සිද්ධ පුළුවන් වුණේ. ඒ නිසා මේ රැස්වරා වූ කුසල කර්මය ස්වාමින් වහන්සේටත් නිදුක් නිරෝගී දීර්ඝායු සම්පත් පිණිසම හේතු වේවා. තමන් වහන්සේගේ සියලුම සම්‍යක් ප්‍රාර්ථනා සමෘද්ධ කරගෙන ධර්මඥාන භාවනාඥාන දියුණු කරගෙන නිවනින් සැනසෙන්න ලැබේවා කියලා පින් අනුමෝදන් කරමු. ඒ වගේම සේනාසන වාසී සියලුම මහා සංඝරත්නයට මේ කුසලය හේතු කරගෙන තව තවත් උතුම් ලෙස ගුණධර්ම පූර්ණේ කරන්නට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරමු. ස්වාමින් වහන්සේට මේ සෙනසුනේ වැඩ සිටීමට ආරාධනා කරන්නේ දුනේ අප වම්පසෙන් වැඩ සිටින ඒ කොස්ගොඩ සමත සීල ස්වාමින් වහන්සේ. උන්වහන්සේ තමයි මුලින් මේ සෙනසුන බාර අරගෙන ඒ මූලික කටයුතු කිරීමෙන් පරසුව ස්වාමින් වහන්සේට බාර දුන්නේ. ඉතින් ස්වාමින් වහන්සේටත් මේ ධර්මාසන කුසලයේ අනුමෝදන් කරමු. තමන් වහන්සේගේ සියලුම සම්‍යක් ප්‍රාර්ථනා සමෘද්ධ කරගෙන ප්‍රාර්ථනීය බෝධියකින් සැනසෙන්නට මේ කුසලයක් අනුමෝදම් වෙත්වා කියලා ස්වාමීන් වහන්සේ අනුමෝදන් කරමු. ඒ වගේම අපේ නිස්සංක මහත්මයා ඇතුළු පවුලේ සෑම දෙනා තමයි මේ සෙනසුන මහා සංඝ රත්නයේ සංඝ සතු කොට පූජා කරන්නට යෙදුනේ. එතුමන්ලාගේ පූජාවේ ආනිසංස තමයි ලෙස තමයි මෙවන් වූ කුටි සෙනසුන් ධර්ම මණ්ඩප ආදී දෙවිමින් මේ පුණ්‍ය භූමියක් බවට පත් උනේ. ඉතින් එතුමාටත් මේ තමන් සතුටු වෙන්නට ඕනේ. තමන්ගේ ඥාති පරපුරෙන් ලැබුණා වූ මේ භූමිය මහා සංඝ රත්නයේ සංඝ සතු කොට පූජා කිරීමෙන් තමන්ගේ මව්පිය ආදී වූ වර්ග පරම්පරාවේ සියලු දෙනාමද මේ පින අනුමෝදම් වෙත්වා. ඒ සියලු දෙනාම නිවනින් සැනසෙත්වා. ඒ මහත්මා ඇතුළු පවුලේ සෑම සියලු දෙනාටම ඒ සාංගික භූමිය පූජා කිරීමට දායකකාරක ආදී හැම දෙනාටම දිවා රාත්‍රී පින් වැඩෙන පිනක්ම වේවා, මේ පින උන්ටත් අයිති වේවා කියලා හැම දෙනාම ආශිර්වාද කරන්නට ඕනේ. ඉතින් මේ ආදී ලෙසට මේ ධර්ම මඩම් සභා මණ්ඩපය සකස් කිරීමට දායකත්වයේ දරුවා වූද, ඒ වගේම උපකාර කළා වූද ඒ වගේම මේක ඉදිකිරීමට දායක වූ ඒ කම්කරු මහත්ම මහත්ය හැම දෙනාටම මේක අධීක්ෂණය කරමින් මේ සියලු කරුණු සිද්ධ කරා වූ ස්වාමීන් වහන්සේ ඇතුළු සෑම සියලු දෙනාටම මේ ධර්ම මණ්ඩප පූජාවෙන් මෙලව දියුණුව පරලොව සුගතිය කෙලවර නිවනම සිද්ධ වේවා කියලා මම ආශිර්වාද කරනවා. දෙවියන්ගේන දේව ආශිර්වාදයේ කාන්තෙන් ලැබිලා තියෙනවා. සෙනසුන වාසී දේවිය මණ්ඩලය මේ පින් අනුමෝදන් වීමෙන් දිව්‍යමය ආයු වර්ණ සබවල ප්‍රඥා කෙලවර නිවනින්ම සැනසීම ලබත්වා ලබත්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරනවා. හොඳයි එහෙනම් අපි ඥාතින්ද දෙවියන්ට පින් දෙමු. ධර්ම දේශනාව කෙලවර ඉදං හෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ඉදං හෝ ඥාතීනං හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං ආකාශට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාවකං චිරං රක්ඛන්තු තං සදා.